එනිසා හැමෝටම මතක තියෙන තැනක තියෙන මතකයේ තියෙන දේශනා පාඩයක් අපි මාතෘකාවසයෙන් තිබුණේ. එදා බුද්ධ බෝධිසත්වයන් වහන්සේ සාරා සංඛ කල්පලක්ෂය පාරමී දම් පුරලා පච්චිම භවිකව මේ මිනිස් ලෝකෙ ඉපදිලා සය අවුරුදු කාලයක් මහා දුෂ්කර ක්‍රියාවක් කරලා බුද්ධ ගයා බෝධි මණ්ඩලේ මේ වගේම වෙසක් පොහොය දවසක සම්මා සම්බුද්ධත්වයට පත් වුණා. සම්මා සම්බුදු පදවියට පත් වුණා කියලා කිව්වේ උන්වහන්සේ පෙර නොඇසූ විරූ දහම. ඒ කියන්නේ චතුරාර්ය සත්‍ය ධර්මයේ උන්වහන්සේ අවබෝධ කරගත්තා. තමන් වහන්සේගේ සසර ගමන නිමා කරගැනීමෙන් ලෝක සත්වයාටද සසර දුකින් එතර කරවන ඒ ධම්මග උන්වහන්සේ අවබෝධ කරගෙන ඒ අවබෝධ කරගත් ධර්මය ලෝකයේ තුල ලෝ හමුවේහි ප්‍රකාශණයට පත් උනේ බරණස ඉසිපතනේ මිගදායේදී. එදා උන්වහන්සේ අරමුණු කරගත්තේ මනුෂ්‍ය පුත්‍රයන් හැටියට කොණ්ඩඤ්ඤ බද්දී වප්ප මහානාම අස්සදි නම් වූ පස්වග ස්වාමීන් වහන්සේලා අටලස් කෝටියක් දෙව්බඹුන් මේ ධර්ම ශ්‍රවණයට සෙදී පැහැදී සිටි බව කියවෙනවා. එදා උන්වහන්සේ තමන් වහන්සේ අවබෝධ කරගත් ධර්මය පළමු වතාවට ලෝකයට ප්‍රකාශ කරන වෙලාවේ දේශනා කරන වෙලාවේ පළමුවෙන්ම ඒ අවබෝධය ලබා ගන්න පුළුවන් උනේ මේ පස් දෙනා අතරින් කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේට. එයින් අතිශයින් ප්‍රමෝදයට පත් බුදුරජාණන් වහන්සේ උදානය අඤ්ඤාසි වත භෝ කොණ්ඩඤ්ඤෝ අඤ්ඤාසි වත භෝ කොණ්ඩඤ්ඤෝ කොණ්ඩඤ්ඤ අවබෝධ කළා කොණ්ඩඤ්ඤ අවබෝධ කළා කියන මේ ප්‍රීති වාක්‍ය සතුටින් ප්‍රකාශ කළා. ඒ අවබෝධ කළ බැවින් එවක් පටන් කොණ්ඩඤ්ඤ හාමුදුරුවෝ අඤ්ඤා කොණ්ඩඤ්ඤ නමින් ලෝකයේ තුල ප්‍රසිද්ධ වුණා. මේ ශාසනයේ පළමු ශ්‍රාවකයන් වහන්සේ බවට පත් උනේ ඒ අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහා සාමීන් වහන්සේ. උන්වහන්සේ පළමු කොට ලද චතුරාර්ය සත්‍ය පිළිබඳව අවබෝධයයි අර අපි මාතෘකා කළ දේශනා පාඨයෙන් කියවුනේ. උන්වහන්සේ එදා පළමු කොට අවබෝධ කරගත්ත ඔය ටික. එතකොට යං කිංචි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං කියන මේ පේලි දෙකේ උන්වහන්සේගේ සමස්ත අවබෝධය සැඟවිලා තියෙනවා. ඒ කියන්නේ උතන දුක්ඛාරය සත්‍ය, සමුදයාරය සත්‍ය, දුක්ඛ නිරෝධ දුක්ඛ නිරෝධාරය සත්‍ය, දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාරය සත්‍ය කියන මේ චතුරාර්ය සත්‍යම මේ දේශනා පාඨයේ තියෙනට ඕන. සම්මාදිට්ඨිය දුක්ඛේ ඥානේ, සමුදය ඥානේ, නිරෝධ ඥානේ, මාර්ග ඥානේ, පුබ්බන්තේ ඥාන, අපරන්තේ ඥාන, පුබ්බන්ත අපරන්තේ ඥාන, පටිච්ච සමුප්පාද ධර්මයේ ඥාන, මේ ආදී අංග සම්පූර්ණ නුවණක් අවබෝධයක් කරා යන මූලික වැටහීම මූලික අවබෝධයට උන්වහන්සේ පැමුණුණා. මේ කියවෙන අදහසත් එක්ක එතකොට අපි ටිකක් මේ වචනය මේ පද දෙක ටිකක් ගැඹුරෙන් සිතා විමසා බලන්න වෙලා තියෙනවා. වර්තමානයේ විශේෂයෙන් බණ දහම හොයන පිළිවෙතෙහි යෙදෙන නිවන් දකින්නට මහ කැමැත්තක් උත්සාහයක් දක්වන අය විශේෂයෙන්. මොකද මේ දේශනා පාඨයේ අදහස සරල වශයෙන් අපි ගත්තොත් යං කිංචි සමුදේ ධම්මං හට ගැනීම ස්වභාවයේ කොට ඇති යම් ධර්මයක් ඇත්නම් සබ්බන්තං නිරෝධ ධම්මං. ඒ සියලු ධර්මයෝ නිරෝධ වෙන සුළුයි. හට ගැනීම ස්වභාව කොට ඇති යම් ධර්මයක් වේ නම් ඒ සියලු ධර්මයෝ නිරුද්ධ වන බවයි මේ දේශනා පාඨයෙන් කියවෙන්නේ. එතකොට හටගත් දේවල් නිරුද්ධ වන බවයි උන්වහන්සේගේ අවබෝධය. ඒ නිසා වර්තමාන ලෝකේ අපි හටගත් ඇතිවන හැම දෙයකම අනිත්‍ය බැලීමට පුරුදු වෙලා තියෙනවා, උත්සාහවත් වෙලා තියෙනවා. හටගත් දේවල් කියලා කිව්වොත් මේ ලෝකේ හැම දෙයක්ම හටගත් දේ. ඉර හඳද හටගත් දෙයක්. එයද මොහොතින් මොහොත විනාශය කරා සේවීම පටන් අරගෙන තියෙනවා. එළදොල ගංගා මහ පොළොවද හටගත් දේවල්. ඒ වාද නැසෙන වෙනසෙන ස්වභාවයකින් යුක්තයි. ගහකොළවල් හටගත් දේවල්. ඒවද දිරන බව, ඒවාටද ලෙඩ වෙන බව, අත්ෙන් අත්ත, ඉත්ෙන් ඉත්ත වියලී ගොස් මිය යන බව ඒ ධර්මතාවයන්ටත් උරුමයි. ඒ වගේම හිමිදිරි උදෑසන නැගෙනහිර හසින් ලෝආලෝකමත් කරගෙන මතුවෙන හිරු මඩල මොහොතක් හෝ එකතැන නොරැඳී සවස් කාල බටහිර අහසින් අස්ථානගත වෙන බව අපි දන්නවා, දකිනවා නිතරම. රත්වන් පැහැයෙන් මතුවෙන දලුවක් කෙමෙන් කෙමෙන් මෝරාවිත් පඬුවන් පැහැයට හැරි මහ පොළොව මත පතිත වෙනවා අපි බොහෝ වර දකිනවා. උදෑසන පරිසරයේ සුගන්ධවත් කරමින් සුපිපෙන කුසුමක් දහවල් කල මිලාන වී මහ පොළොව සිප ගන්නා ආකාරය අපි බොහෝ වර දකිනවා. දෑතට තුරුළු කරගන්නා පුංචි ලදරුවා ළමයෙක් තරුණයෙක් වැඩිහිටියෙක් මහල්ලෙක් වී මලමිනියක් බවට පත් වී මහ පොළොවට පස් වී යන ආකාරය, අළු ගොඩක් බවට පත් වෙන ආකාරය අපි මේ ලෝකයේ තුල හැමදාම හැම මොහොතකම දකිනවා. ඇතිවෙච්ච දේ නැති වෙන ආකාරය, හටගත් දේ වෙනසෙන ආකාරය බැලු බැලු අතේ අපි හැමෝටම පේන්න තියෙනවා, දකින්න තියෙනවා. එතකොට ඔය හටගත් දේවල් වල නැසීම වෙනසීම වෙනස් වීම විපරිණාමය ලෝකේ අපි හැමෝටම බලන්න පුළුවන්, පහසුවෙන් පේන්න තියෙනවා. කොණ්ඩඤ්ඤ හාමුදුරුව එදා අවබෝධ කරගත්තේ මේ ලෝකේ අපිට හැමෝටම පේන්න තියෙන මේ හටගත් දෙයට පවතින සිදුවෙන මේ වෙනස් වීමද. ඔය සිදුවීම නම් බද්දේවප්ප මහානාම අස්සදි සෙසු ස්වාමීන් වහන්සේලාට පහසුවෙන් අවබෝධ කරගන්න තිබුණා වෙන්නට පුළුවන්. එහෙනම් මේ ලෝකේ හැමෝටම පේන්න තියෙනවා, අපි හැමෝම හැම මොහොතකම දකිනවා හටගත් දේවල්, හටගත් දෙයට වෙන්නේ මොකද්ද කියලා. නමුත් එය නොවේ මේ යං කිංච සමුදේ ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං කියලා කියනකොට හටගත් හැම දෙයක්ම නිරුද්ධ වෙන සුළුයි කියන මේ අදහස ඊට වඩා ගැඹුරු අර්ථයක් අර අපි කලින් සඳහන් කළ ආකාරයෙන් චතුරාර්ය සත්‍ය පිළිබඳව අවබෝධය චතුරාර්ය සත්‍ය පිළිබඳව නුවණ පහළවන අවදි වෙන තරමේ දෙක්මක් අවබෝධයක් වෙන්නට ඕන මේ ගාථා පද දෙකින් කියවෙන්නේ. එනිසා අපට ටිකක් මේ සම්මතය ඉක්මවා මේ පද දෙකින් කියන අදහස සොයා බැලීම උගාක්ම ප්‍රයෝජනවත් වෙනවා. අපි දන්නවා පින්වතුනි තෙල් කියන්නේ හේතු ප්‍රත්‍යයෙන් හටගත් එක. ඒ හේතු ප්‍රත්‍යයෙන් එක නැති වෙනවා. තිරය කියන්නේ හේතු ප්‍රත්‍යයෙන් හටගත් එක. ප්‍රත්‍ය නිරෝධයෙන් ඒකද නිරුද්ධ වෙනවා. දෙල්ල කියන්නේ හේතු ප්‍රත්‍යයෙන් හටගත් එක. ඒ ප්‍රත්‍ය නිරෝධයෙන් ඒකද නිරුද්ධ වෙනවා. හැබැයි තෙල් තිරය දෙල්ල හේතු ප්‍රත්‍යයෙන් හටගත් බව ඒ හේතුන් බිඳීමෙන් විරුද්ධ වී යන බව දහමම නොවේ. අපට ඒ ගැන යම් විමසීමක් කරන්න උනා නම් ඒ විමසීම ඒ සොයා බැලීම කරන්න උනේ ඊට ආසන්න තවත් කාරණයක් හටගැනීමක් නිසා. ආලෝකය කියන කාරණාව අපට නොයදුනා නම් අපේ ජීවිතයට සම්බන්ධ නොවුනා නම් අපට තෙල් ගැන තිරය ගැන දැල්ල ගැන කතා කරන්න අයිතියක් නෑ. උවමනාවක් වෙන්නේ. තෙල් පිළිබඳව තිරය පිළිබඳව දැල්ල පිළිබඳව අපට සොයන්න උනේ ආලෝකය නිසා. ආලෝකය අතහැරලා තෙල් ගැන තිරය ගැන දැල්ල ගැන හෙව්වට අපේ අවශ්‍යතාවයේ ඉටු වෙන එකක් නෑ. එයි අපි තෙල් තිරය දැල්ල කියන මේ ධර්මතාවයන්ගේ අවශ්‍යතාවයන් අපට දැනුණා නම් ඒ දැනුනේ ආලෝකය නිසා. ආලෝකය කියන්නේ කුමක්ද කියලා හොයාගත්තොත් එයද හටගන්න ධර්මයක්. ආලෝකයද හටගන්න ධර්මයක්. ඒ හටගන්න ධර්මයද නිරුද්ධ වෙන බවකින් යුක්තයි. හැබැයි අප අර කලින් කතා කළ හටගත්ත ධර්මයන්ගේ නිරෝධයට වඩා පොඩි වෙනසක් මේ ආලෝකයේ හට ගැනීම හා නිරෝධය කියන ධර්මතාවය තුල තියෙනවා. බුදුරජාණන් වහන්සේ හටගත් ධර්මයන්ගේ නිරෝධය බලන්න දකින්න කියලා අපට උගන්වපු තැන ඒ හටගන්න ධර්මයන් පිළිබඳව දේශනා කළේ පෙර නොතිබීම හටගන්න ඉතුරුවක් නැතුවම අවසන් වෙන හේතු නිසා පෙර නොතිබීම හටගන්නවා ඉතුරුවක් නැතුවම අවසන් වෙන ධර්මතාවයක්. අපි ලෝකයේ දකින දෙයට වඩා ලොකු වෙනසක් මේ අදහසත් එක්ක කියවෙනවා. එතකොට අපි හොයන්න ඕන හට ගැනීම ස්වභාව කොට ඇති ධර්මයන් කියනකොට අන්න එබඳු ගැඹුරු තියුණු අදහසක් මේ තුල කියවෙන බැවින් ඒ ගැන අපි විශේෂ අවධානයකින් බුද්ධියෙන් අවබෝධයෙන් ඒ ගැන විමසා බලන්න වෙනවා. එතන හට ගැනීම කියන එක අන්‍ය හට ගැනීමකට වඩා ලොකු වෙනසක් තියෙනවා. හට ගන්නවා. හට ගන්න දෙය ජරා මරණයට පත් කරවමින් වැය කරවමින් විනාශ කරවමිනුයි ඒ හට ගැනීම වෙන්නේ. අපි උදාහරණයක් හැටියට ගතහොත් පසුගිය කාලේ හැමතැනම රතිඤ්ඤාපත් වුණා. ඒ රතිඤ්ඤාපත් වෙනකොට හඬක් මතුවෙනවා. ඒ හඬ හටගත්තේ රතිඤ්ඤේ දවාදමන. රතිඤ්ඤේ පුපුරා යන. ඒකේ පුපුරා යාමම ශබ්දයේ හට ගැනීම. ශබ්දය හටගත්තේ රතිඤ්ඤේ පිපිරා යන. ඒකේ විනාශය හඬේ ඇතිවීම වුණා. එතකොට යමක් හටගන්නේ තව යමක් විනාශ කරගෙන. අපි සම්මත වශයෙන් කල්පනා කළොත් මැරෙන නිසායි උපදින්නේ. අපට සිද්ධ වෙලා තියෙනවා මෙන්න මේ අදහස මේ තුල හොඳින් තහවුරු කරගන්න. මේ අදහස හොඳින් තහවුරු කරගන්න. ඒ මේ අදහස තේරුම් ගන්නේ නැතුව හටගත්ත ධර්මයන් පිළිබඳව අපට විමසීමක් කරන්න පුළුවන් කමක් නැහැ. හටගත්ත ධර්මය පිළිබඳව ඒකාන්තයෙන් නිරුද්ධ වෙනවා කියලා අපට අමුතුවෙන් බලන්න උවමනාවක් වෙන්නේත් නැහැ. හටගන්නේ කොහොමද කියලා තේරුම් ගත්තොත් දැන් බලන්න රතිඤ්ඤයක් පුපුරා යාමෙන් හඬක් මතුණා. හඬ හටගත්තේ රතිඤ්ඤේ පුපුරා යාමෙන්. ඒ හඬට පවතින දැන් ප්‍රත්‍යක් නේ. හඬ හටගන්න ප්‍රත්‍යක් තිබුණා. දැන් පවතින හෝ පැවැත්මට ප්‍රත්‍යක් ඉතුරු වෙලා නැහැ. රතිඤ්ඤේ පුපුරා ගිහිල්ලා. එතකොට ඒ ශබ්දයට පවතින්න පුළුවන්ද? ශබ්දය හටගත්තා. හටගත්ත ශබ්දයේ ඒකාන්තයෙන් ඉතුරුවක් නැතුවම අවසන් වෙනවා. එයි ඒ පවතින මොහොතක් හෝ පවතින තැනක් නැහැ, ඉඩක් නැහැ. ඊට හේතුවක් ප්‍රත්‍යක් නැහැ පිහිටා සිටින්න. මේ අදහස ටිකක් හොඳින් හිතන්න, හොඳින් කල්පනා කරන්න. හඬ හටගන්නේ යම් ප්‍රත්‍යයකින්. ප්‍රත්‍ය කුමක්ද? රතිඤ්ඤේ පුපුරාය. අපට ඒකට ජරා මරණය කියන්න පුළුවන්. යමක ජරා මරණය, යමක විනාශය තව එකක් ඇති කිරීමට හේතු වුණා. හඬ ඇති කළා. දැන් ඇති කළ හඬට පවතින ප්‍රත්‍යක් නැහැ. හටගත් දේ ඒකාන්තයෙන් හටගත් තැනම නැසී යුතුයි. එතකොට ඒ හඬ කොහෙවත් තිබුණා නෙමෙයි. රතිඤ්ඤේ ඇතුලේ හෝ ඒ දල්ලොප්පු ගින්නේ හෝ ඒ ශබ්දය තිබුණා නෙමෙයි. පෙර නොතිබීම ශබ්දයක් හටගත්තා. හැබැයි කොහේවත් ඒ ශබ්දේ නතර වුණේ නැහැ. ඉතුරුවක් නැතුවම අවසන්. එතකොට අපට පේනවා යමක හට ගැනීම තව දෙයක මරණය විනාශය බව. තව යමක් ගෙවාගෙන ඡය කරගෙන වින ගෙවාගෙනයි මරණයට පත් කරවමිනුයි තවත් යමක හට ගැනීම තියෙනවා. ඒ වගේ තෙල් තිරය දැල්ල නිසා ආලෝකය අපට ආලෝකය බොහෝ වෙලාවක් පවතිනවා වගේ දැනේ. අර ශබ්දේ නම් ඉක්මනින් හටගෙන ඉක්මනින්ම නැති වෙනවා කියලා තේරුම් ගන්න පුළුවන්. ඇයි ඒ රතිඤ්ඤේ පුපුරාගේ බව දන්න නිසා. හැබැයි අපට තෙල් තිරය දැල්ල තාමත් එහෙම්මම තියෙන නිසා ආලෝකය ඒ වගේ ඉක්මනින් නැති වෙනවා කියලා දැනෙන්නේ නැහැ, පේන්නේ නැහැ. අපි ඔය තෙල් තිරය නිසා හටගන්න දැල්ල වෙනුවට විදුලියෙන් හටගන්න මේ විදුලි බුබුලක් දිහාවට අවධානය යොමු කළොත් වොට් හැටක බල්බයක ස්වභාවය ගැන කියන්නේ තප්පරයකට 60 වතාවක් නිවිනවපත් වෙනවා. එතකොට විනාඩියකට 3600 වාරයක් විදුලි බුබුලක මේ ආලෝකය නිවිනවපත් වෙනවා වෙනවා. අපිට පේන්නේ නැහැ. හැබැයි විද්‍යාත්මක ඇසකින් බැලුවහම ඒක ඇත්ත. අපට නොපෙනුනාට පියවි ඇසට මේ අපි ඉන්න ආලෝකය විනාඩියකට 3600 වාරයක් නිවෙන දැල් වෙන බවකින් යුක්තයි කියලයි ලෝකෙ උගන්වන්නේ. මේ සංඛ්‍යාව හරියද මම දන්නේ ඒක වැරදි නම් මාව නිවැරදි කරන්න. එතකොට අපට ඒකෙන් පේනවා අපට දැල්වපු වෙලාවේ ඉඳලා පවතින ආලෝකයක් හමු වුණා. ඒ ආලෝකයද විනාඩියකට බොහෝ වාරයක් නිවි නිවි දැල් වෙන බව. පහන් තිරය අගට මේ මොහොතේ උරා ගන්න තෙල් බිඳ දෙවි යමින් ආලෝකයක් හට ගන්න. දැල් හට ගන්න. ඒ දැල්ලෙනුයි ආලෝකයේ විහිදෙන්නේ. එතකොට මේ මොහොතේ උරාගත් තෙල් බිඳ දවලා දැල්ල හට ගන්න. ඒ දැල්ලම නම් දිගටම පවතින්නේ, තෙල් අවසන් වෙන්නේ නැහැ. පහනේ තෙල් අවසන් වෙනවා කියන්නේ බිඳින් බිඳ බිඳින් බිඳ දැවෙනවා කියන එකයි. එහෙමනම් මේ මොහොතේ දැවුණු තෙල් බිඳුව නිසා හටගත් දැල්ල යම් ආලෝකයක් ඇති කළා නම් ඒ තෙල් බිඳ අවසන් වෙනකොට ඒ දැල්ල නිසා ඇතිවෙච්ච ආලෝකයක් නැති වෙනවා. එතකොට ආලෝකය හටගන්න තිරය දැල්ල හේතු. හැබැයි ඒ ආලෝකය පවතින්නේ, ඒ ආලෝකය හටගත්තේ තෙල්ද තිරයද දැල්ලද ගෙවා දමමින්, ඒ මරණයට පත් කරවමින්. තෙල් අවසන් වෙනවා, තිරය දැවි යනවා. තෙලු තිරයක් නැති වෙනකොට දැල්ලට පැවැත්මකුත් නැහැ. එතකොට මේ ජරා මරණය කියන වචනයෙන් අදහස් කරන ධර්මතාවය මෙතනටත් පොදුයි. එතකොට යමක් ගෙවා දමමින් සේ කරමින් මරණයට පත් කරවමින් මරණය කියන වචනයට බුදුරජාණන් වහන්සේ ලබා දුන් අදහස් ටික වචන ටික ජරාව කියන තැනට බුදුරජාණන් වහන්සේ එකතු කළ වචන ටික සසඳලා ගලපලා හොඳට විමසලා බලන්න පොතපත ඇසුරු කරගෙන. එතකොට ඒ තෙල් තිරයේ දැල්ලේ සේවි විනාශය, එහෙම නැත්නම් මරණය. ආලෝකයේ උපත වෙනවා. එතකොට ඒ ටික ඡය වෙමින් ඒ ටික ගෙවීමම එහි මරණයම ආලෝකයේ උපතන ආලෝකයට පවතින විදිහක් නෑ. හටගත්ත දේ හටගත් තැනම නිරුද්ධ වෙනවා. අපි තවත් නිදර්ශනයකට ආවොත් ඩිජිටල් කැමරාවක් අපි නිතර උපමාවට ගන්න එකක් වර්තමානයේ ඩිජිටල් කැමරාවක ස්වභාවය ගැන අපි මොහොතක් කල්පනා කළොත් කැමරාවේ ඇසට ඉදිරියේ තියෙන යම් රූපයක් ගැටුණොත් ඒකේ විද්‍යුත් ක්‍රියාවලිය ක්‍රියාත්මක නම් අපට කැමරා තිරයේ පිටුපසින් කැමරාවේ පිටුපසින් තිරයේ යම් චිත්‍රයක් හමු වෙනවා. දැන් මේ චිත්‍රය හම්බ වෙන්නේ කොහොමද? බාහිර කැමරාව කැමරා ඇස ඉදිරියේ රූපයක් තියෙනවා. කැමරා ඇස තියෙනවා. කැමරාවේ විද්‍යුත් ක්‍රියාවලිය තියෙනවා. දැන් මෙන් එකක් හෝ තමන්ගේ කාර්යභාරය ඉටු නොකලේ නම් මෙවැනි චිත්‍රයක් අපිට හම්බ වෙන්නේ නැහැ. එතකොට මේ තුන් දෙනාම තමන්ට අයිති කාර්යයක් තම තමන්ගේ කෘත්‍ය ඉටු කිරීමේ ප්‍රතිඵලය තමයි මෙවැනි චිත්‍රයක් අපිට හටගන්නේ. මෙතනත් අර ජරා මරණය කියන ධර්මතාවය දහමට අනුව අපි ගලපලා බැලුවොත් පැහැදිලි කරගන්න පුළුවන්. කැමරාව පරිහරණය කරනවා කියන්නේ ඒකේ ආයුෂය ගෙවා දෙන්න. එක මොහොතකට හෝ එහි චිත්‍රයක් සටහන් කර ගන්නවා කියන්නේ ඒකේ බැටරිය, විදුලි බලය, විද්‍යුත් ශක්තිය ක්ෂය වීම. එතකොට ඒ ක්ෂය වෙච්ච දේ ගෙවිච්ච ටික නැවත උපදින්නේ නැහැ. ඒ ගෙවිච්ච ටික ගෙවාගෙන මරණයට පත් කරගෙනයි අර කැමරා තුරේ අපට චිත්‍රයක් හම්බ වෙන්නේ. කැමරා තුරේ අපට චිත්‍රයක් හම්බ වෙන්නේ යමක් ගෙවාගෙන. හරියට තවත් උදාහරණයකින් කිව්වොත් සිමෙන්ති වැලි ගල් වතුර තම තමන්ගේ ස්වභාවික සීමාවේ හිටියානම් අපට කොන්ක්‍රීට් එකක් හම්බ වෙන්නේ නැහැ. තම තමන්ගේ මූල ස්වභාවය වෙනස් කළ නිසා වෙනසකට පත්වුණු නිසා අපට මේ හතරටම අයිති නැති දෙයක් කොන්ක්‍රීට් එකක් හම්බ වෙනවා. මේ හතරම තිබුණු දෙයක් නෙමෙයි. පෙර නොතිබුණු දෙයක්. එතකොට දැන් ඒ හතර දෙනාම සිමෙන්ති වැලි වතුර ගල් තම තමන්ගේ මූල ස්වභාවය අතහැරලා මුල් පැවති ආකාරයේ විනාශ වෙලා මෙරිලා ඒ වෙනස් වීම නිසායි අලුතෙන් යමක් පෙර නොතිබුණු දෙයක් අපට හම්බ වුණා. අන්න ඒ වගේ කැමරාව තුල ගෙවා දැමීමක් ගෙවීමක් නොවුනනම් අපට චිත්‍රයක් හම්බ වෙන්නේ නැහැ. ඒ චිත්‍රය හම්බ වෙනකොට විද්‍යුත් ශක්තිය වැය වෙනවා. කැමරාවේ ආයු ප්‍රමාණය පරිහරණය කරන්න පුළුවන් ප්‍රමාණය තප්පරයකට ගෙවා දැම්මා. බාහිරයේ තිබිච්ච රූපේ යම් ගෙවීමක් සිද්ධ වෙනවා. මේ සියල්ල ගෙවා දමමින් උයි මේ හට ගැනීම වෙන්නේ. මා මේ නැවත නැවත උදාහරණ රාශියක් අරගෙන මතක් කළේ යමක් හටගන්නේ ජරාව හා මරණය කියන කාරණාවත් එකයි කියන අදහස පැහැදිලි කරලා දෙන්න. එතකොට යමක් හටගන්නවා දකින්න කෙනා හට ගැනීම විතරක් නෙමෙයි දකින්නේ. හටගන්න මූලික වෙච්ච ඒ ධර්මතාවයන්ගේ නිරෝධය ඒ හටගන්න ධර්මයන්ට ප්‍රතිවෙච්ච ධර්මයන් නසාගෙන ගෙවාගෙන සේ කරගෙනයි මේ හට ගැනීම වෙන්නේ. එතකොට මේ හටගත්ත දෙයට පැවැත්මක් නැහැ. රතින්නේ පුපුරා ගිය වෙලාවේ උපුරා යමින් හටගත් ශබ්දයට පවතින තැනක් නේ. හටගත්තා වගේම ඉක්මනින් ඒක නැසෙන්නට. අර ආලෝකය ගැන අපි කතා කරපු නිදර්ශනය කැමරාව තුල අපට දිස්වන මේ චිත්‍රය එහෙමමයි. හැබැයි අපට පුළුවන් කැමරාව තුලදී නම් මේක නැවත වතාවක් බලන්න පුළුවන් විදිහට කැමරා චිත්‍රකේගම දාකරගන්න. අපි බොහෝ වෙලාවට අපි මනස තුල දකින්නහන දැනෙන දැනගන්න අරමුණු තැන්පත් කරගන්න ස්වභාවයේද මේ බදු. අන්න ඒ වැඩපිළිවෙල තුල ඒ ක්‍රියාකාරකම තුල හටගත් ධර්මයන්ගේ ඇත්ත නොදන්නාකම යෙදී පවතිනවා. අපි ඔය බාහිරයෙන් කතා කළ මේ නිදර්ශන ටික ඔබට පුළුවන් නම් ආධ්‍යාත්මයට ගලප ගන්න. යං කිංච සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං කියන ඒ කොණ්ඩඤ්ඤ මහතෙරුන් වහන්සේ ලබාගත් අවබෝධය පිළිබඳව කිසියම් අනුමාන තරමක හෝ වැටහීමක් අවබෝධයක් ලබන්න බැරි කමක් නැහැ. දා එහ රූපේ චක්කු විඤ්ඤාණය අර තෙල් tireය දැල්ල කියන තැනට සමකලෝ. කැමරායස බාහිර රූපය විද්‍යුත් ශක්තිය කියන තැනට සමකලෝ. රතිඤ්ඤය කියන තැනට සමාන කළෝ. රතිඤ්ඤේ පුරා යාමෙන් හට ගන්නවා ශබ්දය. එහ රූපේ චක්කු විඤ්ඤාණය ගෙවා දමමින් ක්ෂය කරමින් ඒවා යොදවමින් හට ගන්නවා දැකීම. කැමරායසත් බාහිර රූපයක් විද්‍යුත් ශක්තියක් වැය වෙලා කැමරා තිරේ චිත්‍රයක් හදනවා වගේ අපට පේන ඇහෙන දැනෙන දැනගන්න යම හටගන්නවා නම් ඒ හටගන්න හැම තැනකම ඒ හටගැනීමට ප්‍රත්‍යවෙච්ච ධර්මයන් නිරුද්ධ වෙලයි ඒ හටගැනීම ඇති වෙන්නේ. දැන් ඔබට පුළුවන් නම් මනසේ උපදින සිතේ උපදින අදහසකට දැස් පියාගෙන අවධානය යොමු කරන්න. ඔබට නොයෙක් දේ සිහියට මතකයට එන්න පුළුවන්. ඒ සිහියට මතකයට එන එබඳු අවස්ථාවන් ප්‍රයෝජනෙට අරගෙන මේ දහම ටිකක් විමසලා බලන්න. ඔබට පුළුවන්කම තිබුණොත් මනසත් ධර්මයක් මනෝ විඥානයක් කියන හේතු වැය වෙලා ඔබට යම් දැනගැනීමක් මතකයක් අවදි කරලා දෙනවා. ඒ අවදි කරලා දෙන මතකය අපි හිතමු අපිට අම්මා ගැන සිහි වුණා කියලා. අම්මා ගැන සිහි වුනේ යම් චිත්‍රයක් රූපයක් අපේ හිතේ ඇඳුරු නිසා. ඒ රූපය හටගත්තේ අර කැමරා තිරේ චිත්‍රයක් හටගත්තා වගේ. ඒ චිත්‍රය හදලා දුන්නේ මනස ධර්මයේ මනෝ විඥානයේ වැය කරලා. ඒ ගෙවා දමමින් ඒ ක්ෂය කරමින් උයි ඔය ප්‍රති රූපය නිර්මාණය කර. අපි අන්න ඒ රූපය ඇසුරු කරගෙන ඒ චිත්‍රයට අම්මා කියන උපකල්පනය කළා. නැවත වතාවක් කැමරා තිරය දෙස විමසා බැලුවොත් ඔබට පැහැදිලි. කැමරා තිරේ යම් චිත්‍රයක් හම්බ වෙනවා. හැබැයි ඒක කෙස්ලොම් නියදත් සම්මස්නහර කියන ලක්ෂණ නෑ. ඒක ආහාරයෙන් යැපෙන රූපයක් නෙමෙයි. රූපතීතිකෝ රූප රූපය කියලා කිව්වේ රූපණාර්ථේ. සීතෙන් උෂ්ණෙන් බඩගින්නෙන් පිපාසයෙන් බිඳින දෙයටයි රූප කියලා. හැබැයි ඔබට කැමරාතරේ හම්බ වෙන රූපය රූපයක් තමයි. සීතලෙන් උෂ්ණයෙන් බඩගින්නෙන් පිපාසයෙන් වෙනස් වෙන රූප නෙවෙයි. හැබැයි ඒ චිත්‍රය ඔබ දකින්නේ භෞතික රූපයක් හැටියට, කෙනෙක් හැටියට, දෙයක් හැටියට, තැනක් හැටියට. එතකොට ඔබේ උපකල්පනය භෞතික වූ රූපයක් හැටියට, කෙනෙක් හැටියට ඒ දිහා බලන්නේ. හැබැයි කෙනෙක් පුද්ගලයෙක් කියලා අපි කතා කරන තැන පවතින ඒ භෞතික ස්වභාවය, සතර මහා ධාතු ස්වභාවය මේ තිරේ හම්බෙන චිත්‍රයේ නේ. නමුත් ඒ චිත්‍රය දිහා බලන්නේ එයාමයි, අරයාමයි, මෙයාමයි, එතනමයි කියන පුද්ගල සංකල්පය. වැරදි උපකල්පනයකි. දැන් ඔබද අර මනසේ මැවෙන චිත්‍රයේදී ඒ දෙස බලන්නේ පුද්ගල සංකල්පය, පුද්ගල භවකේ. එතකොට හටගත්ත ධර්මයන් හටගත්තා, පිහිටන්න තැනක් නැහැ. නමුත් ඒ ධර්මයේ දිහා ඔබ බැලුවේ, ඔබේ උපකල්පනය උනේ පුද්ගල සංකල්පයකින් නම්, ආත්ම දෘෂ්ටියෙන් නම් ඒක වැළඳගත්තේ, හටගත්ත දෙයට වෙන්නේ මොකද්ද කියලා ඔබ දන්නේ නැහැ. ඒ නිසායි අපි ඒ අල්ලගත් අරමුණත් එක්ක ඉදිරියට කෙලෙස් සහගතව හැසිරෙනවා. ඒ නිසා අපේ සසර ගමන පේනවා. ඉතින් මෙන්න මේ හටගත්ත ධර්මයට පැවැත්මක් නැහැ කියන, ඒ හටගත්ත ධර්මය නිකන් හටගත්තත් නෙමෙයි, යමක් ජරා මරණයට පත් කරමින් හටගත්ත නිසා පිහිටක් නැහැ, පිළිසරණක් නැහැ. හටගත්ත දේ නිරුද්ධ විය යුතුමයි. රතිඤ්ඤය දවාගෙන හටගත්ත ශබ්දය වගේ. ඉතින් මෙන්න මේ කාරණා ටික ටික මේ අය ධර්මයේ හිතන විමසන අය නිසා සාමූහික වෙලා මේ ධර්ම දේශනාව වරක් අහලා මදි, නැවත නැවත ශ්‍රවණය කරමින් නැවත නැවත සාකච්ඡා කරන්න. උත්සාහවත් වුණොත් අමාරුයි කියලා අතහරින්න නැතුව ඔබට ලොකු ප්‍රයෝජනයක් ඇති වේවි. මේ ශාසනය තුලත් අපට මුලා වෙන ඉගෙනවීම් බොහෝමයි. එබඳු මුලාවකටපත් නොවි අමාරුයයි අමතක නොකොට මේ ගැන නැවත නැවත විහිසෙන්න, නැවත නැවත හෙප්පෙන්න, නැවත නැවත මහන්සියෙන් විමසන්න පටන් ගත්තොත් ඔබට මේ ජීවිතය තුල ඒ කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේලාද ඒ උතුම් අවබෝධයේ කාන්තෙන් ලබාගෙන නිවෙන්නට සැනසෙන්නට පුළුවන්කම තිබෙනවාමයි. එනිසා ඒ පැහැදිලි අවබෝධය හිතට නගාගෙන මම කෙසේ හෝ මේ ජීවිතය තුළ මේ ගෞතම බුදු සසුන තුළ නිවෙන්නට සැනසෙන්නට බලාපොරොත්තු වෙන කෙනෙක් හැටියට කොණ්ණඤ්ඤ මහතෙරුන් වහන්සේ එදා ඒ අවබෝධ කරගත්ත ඒ අවබෝධයෙන් ඒ නුවණින් තමයි අපටත් ලෝකෝත්තර මගට පිවිසෙන්න වෙන්නේ. ඒ නිසා මමත් කෙසේ හෝ ඒ යථාර්ථය හඳුනගෙන, ඒ යථාර්ථය වටහාගෙන ලෝකේ අතහරින, ලෝකයෙන් එතර වෙන ධාමකට පිවිසෙනවා කියන අදිස්ථානයේ ප්‍රාර්ථනාව ඇති කරගන්න. ඒ අදිස්ථානයේ ප්‍රාර්ථනාව සඵල කරගෙන ඉදිරියට යන්න අවශ්‍ය කරන විමර්ශන බුද්ධිය අවදි වේවා. ඒ සඳහා අවශ්‍ය කරන වීර්ය ශක්තිය බලය සිහිනුවන ඔබට පහළ වේවා. පුනරුවන් භාවයෙන් ආශිර්වාදේ. ඒ සියලු සම්‍යක් බලාපොරොත්තු සමෘද්ධ වේවා කියලා සිතපතන ආශිර්වාදේ.